හොඳයි හිතවතුනි, දේශනේ දික්ුණා වෙන්න පුළුවන් කවදත් වගේ අදත්. අහන් ඉන්න විටම මෙනෙහි කිරීමකුත් වෙන්න ඇති, තර්ක විතර්කත් වල බොහෝම ඇති වෙන්න ඇති. අනිවාර්යයෙන්ම මේ විෂය බොහෝම තර්කයට, වාදයට, විවාදයට, කුතුහලයට සහ මේ ප්‍රශ්නවලට හේතු වන විෂයක්. මේ භාවනාවට සම්බන්ධ කරන්නයි උත්සාහ කළේ. ඉතින් ගැටලු තියෙනවා නම්, ප්‍රශ්න තියෙනවා නම් අහන්න, කියන්න, බෙදා ගන්න.
අවසරයි ගුරුතුමනි, ප්‍රශ්නයක් නෙවෙයි ගුරුතුමනි, මම ඉතාමත් කෘතඥපූර්වක පුතඥපූර්ව ස්තුති කරනවා ඔබතුමාට. මේ කර දේශනයට ඉතාමත්ම අනර්ග පණිවිඩයක් දුන්නා, සංසාරෙන් ගැලවෙන්න පුළුවන් පණිවිඩයක්. ඒක ගැන මම මගේ අවංක ස්තුතිය, පින් අනුමෝදනාව සිදු කරමින් අද පෝදින ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝාෂ වේවා. ඔබතුමාට උදව් උපකාර කරන මන් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී දීර්ඝාෂ වේවා, සංසාර ගමන කෙටි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගුරුතුමනි. බොහොම පින්, තෙරුවන් සරණයි.
අවසරයි ගුරුතුමනි, මමත් ගොඩ කලක් හොය හොය හිටපු දෙයක්, හිත හිත හිටපු දෙයක්, බට් මට දැන් ගොඩක් ඒක තේරුම් ගියා. බොහොම පින්, තෙරුවන් සරණයි.
ගුරුතුමනි, පුළුවන් නම් රෙකෝඩින් එක මේක විතරක්වත් දැම්මොත් හොඳයි ගුරුතුමනි. අහන්න සලස්සන්න කීප දෙනෙක්ම ඉන්නවා මේ වෙලාවේ. ඒගොල්ලන්ට වෙලාව අහන්න සුදුසු වෙලාවක් නෙමේ, පිටරට වෙලා වෙනස්. ඉතින් ගුරුතුමනි පුළුවන් නම්, හැකියාවක් තියෙනවා නම් ඉතාමත්ම නිරයතමානීව ඉල්ලීමක් සිදු කරන්න කැමති. රෙකෝඩින් එක ලින්ක් එකක් විදිහට බොක්ස් එක, වට්ස්ඇප් බොක්ස් එක හෝ ඊමේල් පණිවිඩයක් ලෙස එවන්න කියලා ගුරුතුමනි. බොහොම පිං එන මන් තියන තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්, මට පොඩි ගැටලුවක් තියෙනවා සර්. දැන් කිව්වා භාවනාවේදී හිතන්න කියලා, දැන් මේ තීරණ ගන්නේ ඇයි, තීරණ ගන්නේ කාගේ උමනාවටද එහෙම කියලා සර්. මට ගැටලුව මේකයි, දැන් අපි ඉන්නකොට අපිට විවිධ සිතුවිලි පහළ වෙනවා, භාවනාවෙත් එහෙමයි. සමහර විට කිසිසේත්ම අදාළත් නැති, හිතන්නෙත් නැති දේවල්. එතකොට ඒ සිතුවිලි වල මූලාශ්‍රයක් තියනවාද, ඒව කොහෙන්ද එන්නේ කියලා අපිටත් හිතා ගන්න බෑ. එතකොට කාගේ ඌමනාවටද මේ තීරණ අපි ගත්තේ කියලා සමහරවිට අපි දන්නේ. මේ වෙලාවේ මේ දේ හිතන්නේ ඇයි කියලා අපි දන්නේත් නෑ. මට දැන් සර්ගේ දේශනාව අවසානයේ හිතුණා, එතකොට අපි කර්මයට අනුවද ඒ දේවල් හිතෙන්නේ පවා. අපි එතකොට මේ මෙහෙය වෙන්නේ කර්මයට අනුවද? සමහර වෙලාවට අපි මෙහෙය වෙනවා මොන විදියකින් හරි, අසිහියෙන් ඉන්න වෙලාවට හෝ අපි මෙහෙය වෙනවා වගේ දැනෙනවා. සිහියෙන් ඉන්නකොට අහු වෙනවා, මේ හිතම කියනවා මෙහෙම කරන්න අරම කරන්න කියලා. එතකොට ඒ කර්මයද ඒකේ මූලාශ්‍රය? ඒ කර්මය නිසාද අපිට එහෙම හිතෙන්නේ කියලා ගැටලුවක් ඇති වුණා සර්. මේ අවස්ථාවට බොහොම පිං.
දැයි මේ මෙතන මේ හරියට මේ අර ජනප්‍රිය ප්‍රශ්නයක් තියෙන ඉස්සෙල්ලා ඇති උනේ කුකුලද නැත්නම් කිලිද පිටරේද වගේ කතාවක්. ඉතින් ඒ වගේ තමයි මේ කර්මය නිසා අපි හිතනවද, හිතන නිසා කර්මය වෙනවද? මේ එකක් අනිකට උදව් වෙනවා. කර්මය නිසා හිතනවා, ඒ වගේම හිතන නිසා කර්ම වෙනවා. දැන් මේ නවත්තන්න පුළුවන් කර්මය නෙවෙයි, හිතීම නවත්තන්න පුළුවන්. හිතීම තමයි වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන් තැන තමයි හිතන විදිය. ඒ සඳහා මුලින් හිතන හිතන විදිය හඳුනා ගන්නට ඕනේ. මෙන්න මෙහෙමයි හිතන්නේ කියලා හඳුනා ගන්නට. සිහිය ඕන වෙන්නේ ඒ නිසා. සිහිය තිබුණොත් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට සිහි බුද්ධිය තිබුණොත් තීරණයක් ගන්න පුළුවන්. මේ විදිහට දිගට හිතනවද, වෙනත් විදිහකට හිතනවද, නැත්නම් මුකුත්ම හිතන්නේ නැතුව ඉන්නවද, මෙහෙම කියනවද, අරහෙම කියනවද කියන තීරණය ගන්න පුළුවන් සිහි බුද්ධිය තිබුණොත්. එතකොට සිහි බුද්ධියයි සිහියයි නැති තැනක, ඔබතුමියත් ඒ සිහිය ගැන කිව්ව සිහිය නැති තැනකදී තීරණයක් ගන්න. තීරණයක් ගන්න නැතුව ක්‍රියාවක් වෙන්නේ නැහැ. මිනිස්සෙකු තීරණයක් ගන්න නැතුව කිසිම දෙයක් කරන්නේ නැහැ. තීරණයක් ගන්නවා. නමුත් එක්කෝ එහෙම තීරණයක් ගන්න බව දන්නේ. එහෙම නැත්නම් ඒ තීරණේ ගැනීමේ විපාක මේ දෙකේම අවිද්‍යාව තියෙනවා. එක්ක තීරණයක් ගන්නවා දැනගෙන. නමුත් ඒ විපාක දන්නේ නැහැ. ක්‍රියාව දන්නවා. එහෙම කරන්න ඕනේ කියලා. එහෙම කළොත් මොන වගේ විපාක විඳින්න වෙයිද කියන එක දන්නේ නැහැ. එතනත් අවිද්‍යාවක් තියෙනවා. ඊළඟ ඊට වැඩි අවිද්‍යාව තමයි මේ තීරණයක් ගන්න බව දන්නේ. ඒ බව දන්නේ. ඉතින් ඒ නිසායි කිව්වේ මේ ඉන්නේ අඩ නිින්දක. ඒ අඩ නිින්දක ඉන්න කෙනෙකුත් තීරණ ගන්නවා වැඩක් කරන්නේ. හීනයක් ඇතුලේ බලන්න එයා තීරණ ගන්නවනේ, තීරණ අරගෙන තමයි වැඩ කරන්නේ හීනේ. හැබැයි දන්නේ නැහැ. දන්නේ නැති නිසා අර එකම ආකාරයේ තීරණ තමයි හැමදේම ගන්න. එක වගේ ප්‍රශ්නවලට එක වගේ ප්‍රතිචාර දක්වනවා. වෙනස් වීමක් නැහැ සාමාන්‍ය. ඉතින් ඒ නිසා මේ කර්මයක් දන්නවා මෙයාට මේ වගේ අවස්ථාවක් දුන්නා මෙයා මොනව කරයිද කියලා. ලස්සන කෙනෙකුව පෙන්නුවොත් මෙයා පස්සෙන් යයි. එහෙම එහෙම කෙනෙක් කියන්නේ එහෙම චින්තනයක් තියෙනවා. කර්මය දන්නවා ඒ බව. දන්න නිසා යාට විපාකයක් දෙන්න ඕන නම් කර්මයට අර වගේ මුණ ගැසීමක් කරන්න පුළුවන්. ඒ වගේම ඒ ලස්සන කෙනෙක් වෙනස් වෙනවා. දැන් මෙයාට පේන ලස්සන කර්මය දන්නවා. කවුරුවත් දන්නේ නැති වුණාට. වෙන කෙනෙක්ගේ ඇහැ යන දෙයක් මෙයාට පෙන්වුවට වැඩක් නැහැ. මෙයාගේ ඇහැ යන දෙයක් තමයි පෙන්වන්නේ. ඉතින් කර්මය ඒ බව දන්න නිසා වන්න පෙන්වන්න පුළුවන්. පෙන්වුවාම ඉතින් මේ මෙයාට සිහිය සී බුද්ධිය නැතිනම් වෙන්නේ ඒ පිටිපස්සේ යන්න පුළුවන්. බැඳෙන්න පුළුවන්. බැඳුනහම මොන විදිහේ විපාකෙයිද කියන කර්මය තමයි දන්නේ. ඒ වගේම සමහර විට ඔය මේ ගැටෙන, දුරුස්සන හැඟීම් ඇති වෙන සිද්ධි අවස්ථා කර්මයට පුළුවන් නිර්මාණය කරන්න. ඒකත් කර්මය දන්නවා මෙයාට රුස්සන් නැති මොනවද කියලා. කවුරු දන්නේ නැති වුණත් කර්මය දන්නවා. තමන්ට නුරුස්සන දේ කුමක්ද. ඉතින් එහෙම මුණ ගැසීම් සිද්ධි අවස්ථා කර්මය නිර්මාණය කරලා දෙනවා. දුන්නාම කර්මය දන්නවා මෙයා සාමාන්‍යයෙන් කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ. මෙයාට රුස්සන් නැති වෙනවා, මෙයා පය වෙනවා, මෙයා ගහ ගන්නවා, බැන ගන්නවා, එක්ක එතනී යනවා, දමල ගන්න මොනවා හරි කර්මයේ දන්නවා. මොකද ඒ තමයි එයා මෙතෙක් කල් කරලා තියෙන්නේ. ඒ බඳු අවස්ථාවලදී සංසාරේ මෙයා කරපු දේ තමයි කර්මය දන්නේ. ඒ අනුව කර්මයට පුළුවන් අනාවැකියක් කියන්නේ මෙයා ඊළඟ එහෙම අවස්ථාවක මෙහෙම කරයි. කර්මයට අනාවැකි කියන්න පුළුවනි. හැම දෙනා ගැනම සිහිබුද්ධියෙන් නොසිටින. දැන් සිහිබුද්ධියෙන් ඉන්න පටන් ගත්තොත් කෙනෙකු කර්මයට බෑ එහෙම කෙනෙකු ගැන අනාවැකි කියන්නේ. එයා කර්මයට ආදීමින්නේ. කර්මයට අත ගහන්න බෑ. කර්මයට හැබැයි තාමත් පුළුවන් සිද්ධි නිර්මාණය කරන්න. නිර්මාණය කළාට ඒ මෙතෙක් කල් කියන්නේ දහස් වතාවක් එබඳු අවස්ථාවලදී එකම දේ කළා. 1001 වෙනි අවස්ථාවේ වෙනම දෙයක් කරන්න සිහිබුද්ධියට පුළුවන්. සිහිබුද්ධිය අලුත් මාළු. එයාට වැදගත් නැහැ අතීතය. අතීත පුරුදු එයාට වැදගත්ම නැහැ. ඉතින් මෙතන මේ ඒ තීරණේ ගන්නේ අවිද්‍යාව. අසීය තමයි තීරණේ ගන්නේ. ඉතින් ඒ නිසා තමයි තීරණයක් ගත්ත බව දන්නේ නැත්තේ. නැතනේ ඒ ගත්ත තීරණ ක්‍රියාත්මක කරන අවිද්‍යාවෙන් ගත් තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය තමයි ඔය පටිච්ච සමුප්පාදය කියන්නේ දිගටම. අවිද්‍යා පත්‍ය සංකාර සංකාරයේ කතන්දරේ දිගටම ඇවිල්ලා ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති කියලා මේ ප්‍රශ්න කන්දරාව මේ දුක්ඛන්දරාව මේ කෙලවරක් නැති අවුල් ඇති වුනේ අර අවිද්‍යාව ගත්ත තීරණය නොදැන ක්‍රියාත්මක කිරීම නිසා. ඒ තමයි ඇත්ත. ඒ නිසා තමයි සිහිබුද්ධිය ඕන. සිහිබුද්ධිය ඇති වෙන්න අවිද්‍යාව ගත්ත තීරණේ වුණත් අපිට පුළුවන් ඒ තීරණයට ඒ තීරණේ ඕකේ කරන්න හරි ඕකේ නොකර ඉන්න හරි. ඒක අපේ අතේ තියෙන.
බොහොම පිංස
ධම්මපදී එක තියෙන්නේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ තින්නම් සංගති පස්සෝ කියලා එතන කියන්නේ මේ ඇයි රූපයයි විඥානයයි මේ තුන එකට එකතු වීම තමයි ස්පර්ශය කියන්නේ. ඉතින් එහෙම එකතු වෙන්නේ කර්මය නිසා වෙන්න පුළුවන්. මේ තියෙන ඇහැ කුයි කොහේ හරි තියෙන රූපේ කුයි විඥානයයි මේ තුන එකට එකතු වෙන්නේ කර්මය නිසා වෙන්න පුළුවන්. කර්මය නොවෙන්නත් පුළුවන් කර්මය වෙන්නත් පුළුවන්.
අවසරයි ගුරුතුමනි, මට ඔබතුමාගේ දේශනය අහනකොට අවබෝධ වුණේ අපි එදිනදා කටයුතු වලදී නිතරම සිහිබුද්ධියෙන් ඉන්න එක තමයි විදර්ශනාව කියලා. ඉතින් මම ආසයි ඔබතුමාගේ අදහස් දැනගන්න ඒ ගැන.
එදිනදා තමයි සිහිබුද්ධියෙන් ඉන්න ඕනේ. මේ කියන්නේ වෙනම තැනක සිහිබුද්ධියෙන් හිටියා කියලා. අපිටම භාවනා කරන වෙලාවේ සීබුද්ධියෙන් හිටියා, භාවනා මධ්‍යස්ථානයේ සීබුද්ධියෙන් හිටියා කියලා අර මේ ප්‍රශ්නේ එහෙම විසඳෙන්නේ නැහැ. මේ සීබුද්ධියෙන් ඉන්නේ කොහොමද කියන එක තමයි අපි පුහුණු වෙන්නේ භාවනාවේදී. භාවනා වැඩසටහන් වලදී. ඒතකොට එදිනදා ජීවිතේ තමයි සීබුද්ධියෙන් ඉන්න ඕනේ. එහෙම සිටීමටම නෙමෙයි විපස්සනා කියන්නේ. හැබැයි විපස්සනා කරන්න පුළුවන් එහෙම සීබුද්ධියෙන් හිටියොත් තමයි. සීබුද්ධියෙන් හිටියොත් අපිට මේ අපේ චේතනා පේනවනේ තීරණ. චේතනා තීරණ කියන එකට තමයි දහමේ චේතනා කියන්නේ. ඒතර මොන විදිහේ චේතනාවක්ද පහළ වෙන්නේ කියන එක පේනවා සීබුද්ධියෙන් හිටියොත්. මොන විදිහේ තීරණයක්ද ගැනෙන්නේ කියන කාරණා. ඊළඟට ඒ තීරණේ ගත්ත පමණින් හිතට චේතනාවක් පහළ වූ පමණින්ම යමක් අපේ අතින් කෙරෙන්නේ නැහැ. අපි ඒක එකඟ වෙන්න ඕනේ. හා කියන්න ඕනේ. මේ තීරණයට අපි හා කියන්න ඕනේ. දැන් කවුරු හරි ඇවිත් අපිට කියන්න පුළුවන් තේකක් පොඩ්ඩක්. එහෙම නැත්නම් නුවර යමුද කියලා කියන්නේ. එහෙම කිව්වට අපි නුවර යන්නේ නැහැ. අපි තේපොන්නේ නැහැ. අපි හා කිව්වොත් මිස. ඒතර මෙන්න මේ හා කීම අසිගෙන් තමයි වෙන්නේ. චේතනාවලට හා කීම. තීරණවලට අපි එකඟ වෙනවා. සීබුද්ධිය තිබ්බොත් ආ නොකිය ඉන්න පුළුවන්. හා කියන්නේ එකද වෙන්නේ. ඒ එකඟ නොවුනොත් හා නොකිව්වොත් ඒ දේ අපේ අතින් වෙන්නේ නැහැ. එන්දි සීබුද්ධිය තිබුණොත් ලොකු අලුත් කර්ම කිරීමෙන් අපි බේරෙනවා සහ පරණ කර්ම මෙතෙන්ට ගැනීමෙනුත් බේරෙනවා. ඒ දෙකම පුළුවන්. ප්‍රති විපස්සනාව ඊට වැඩි ටිකක් ගැඹුරට යන දෙයක්. අපිට තියෙන මේ මම ඉන්නේ සිටිනවා දැන් ඉන්නමයි. හරියට මම දැන් බැනුම් අහන්නේ මම අර දානි දුන්නේ මම ඒ නිසා මේ දැන් කන්න ලැබෙන්නේ මට කියලා මෙහිම දිගටම ධම්මලක් විදිහට ගොතාගත්ත යෙත්තමක් සිටිවිලිවල ගෙත්තමක් ඒ හිටියත් මම මේ කරන දේ විස්තරට පින් සැප විඳින්නේ මම දුක් විඳින්නේ මම කියන අර කිවි අංකයක් අල්ලගෙන ඉන්නවා කියලා. එකම අංකය විපස්සනා දි කරන්නේ එහෙම එකක් තියෙනවද කියලා බලන එක අභ්‍යන්තරයේ. බුද්ධියක් වෙනස්. බුද්ධියෙන් ඉන්නකොට අර චේතනා අඳුරගෙන ඒක දැස් කළා ලොකු ගැළවීමක් වෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන් විසෙන්නේ නැහැ සී බුද්ධියෙන් හිටියේ පමණින්. මේ අන්තරයේ කියලා මේ ඔය ගැටීම නවත්. අතීතයේ මෙච්චර කාලේ ධම්මල් පුරුක පුරුක අමුණක නමුණක නාවා. හැබැයි මේ මොහොතේ කිසිම පුරුකක් ඇබිලිවේ නැත්තම් මෙතනින් ඉවරයි. කොම් පුරුක් කායි ගලෝ ගලෝ යන්න ඕනේ අතීතයේ. මොහොතේ අපි මේ මෙතන පුරුකක් නැහැ අමුණන්න පුරුකක් නැහැ කියලා අවබෝධ කරගත්තනම් ශූන්‍යයි කිසි එතනින් ප්‍රශ්නම සංසාර ප්‍රශ්නම ඉවරයි. ඉනිහාට ආයේ නැහැ. ඊළඟ මොහොතේ පුරුකක් හටගත්ත කියලා අරක තැමිනෙන්නේ නැහැ ඊට පස්සේ. අමුණන්නේ ප්‍රශ්න ඉස්පට බරපතල හැබැයි මේ දෙක සම්බන්ධයි.
අවබෝධුන් අද්භූතමනි ඔබතුමාට බොහොම පිං. ඔබතුමාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරනවා.
මම යනවත් නෙවෙයි, මම උපදිනවත් නෙවෙයි කියන එක.
ඔය ඉතින් ඕනෑම දෙයක් සාධක නිසා පවතිනවා. සාධක තියෙනකල් පවතිනවා. සාධක නැති වුණාම ඒ දෙයට පවතින්න බෑ. ඒ සාධක නිසා පවතින ඕනෑම දෙයක් ඒ සාධක නැති වුණාට පස්සේ පවතින්න බෑ. දැන් මේ ගොඩනැගිල්ල තියෙන අත්විවාර මුඩ නම් නැත්නම් මහ පොළොව උඩ තියෙනවා කියන විතර මහ පොළොව නැති වුණොත් මේකකටවත් පවතින්න බෑ ඊට පස්සේ. ඒ කතාවයි කියන්නේ සංකාර කතාවේදී හේතු නිසා දේවල් ඇති වෙනවා. හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. හේතු එකතු වුණාම පවතිනවා. ඒ එකතු වුණු හේතු හේතු භංගා හේතු විදිලා ගියාම අර තේ නැති වෙනවා. ඒක ඉතිරි වෙන්නේ නැහැ. ඒක වහල එක පරාලයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. උඩ තියෙන්න බෑ අනිත් එක කඩන් වටනට පස්සෙ ඔක්කොම ටික යනවා. ඉතින් මේක ඉවරයක් නෑ. ආයය හේතු ඇතුයි. හේතු ආයය එකතු වෙනකොට ආයෙත් අලුත් අලුත් ගෙවල් හැදෙනවා. ඒකත් ආයයන. ආයෙත් ගයක් හදනවා. ගයක් හදන්න තියෙන ඕනෙකම නැති වෙන කල්, ඒ ඕනෙකම අත්තරින කල් ගෙවල් හැදෙන එක නවතින්නේ නැහැ. හැබැයි කිසිම ගයක් සදාකාලිකව තියෙන්නේ නැහැ. ඒ ගෙවල් කැඩලා ඉන්නේ නැහැ. නමුත් ඉතින් ආයෙත් අලුතෙන් ගයක් හදන්න ඕනෙකම තියෙනවා. ඒ තණ්හාව තියෙන කල් ගෙවල් හදාගෙන යනවා. ඒ ගෙයක් හදීමේ ඕනෙකම, ආත්ම භාවයක් හදාගන්න තියෙන ඕනෙකම, ඒ තණ්හාව නැති වුණොත් ගෙයක් නැහැ. සංසාරයක් නැහැ. ඊට පස්සේ කර්ම තියෙන්න පුළුවන්. ඒ කර්ම වලින් කියන්නේ අමුද්‍රව්‍ය තියෙන්න පුළුවන්, ගොඩ නැගිලි අමුද්‍රව්‍ය තියෙන්න පුළුවන්, ගඩොල් ගොඩක් එක තැනක වැලි ගොඩක් තව තැනක. නමුත් ඒව එකතු කළා ගෙයක් හැදෙන්නේ නැහැ. ඔය තියෙන්නේ ගඟේ වැලි ටික තියෙයි, ගල් වලේ ගල් ටික තියෙයි. මමත්වය අතහැරීම ගැන තව ටිකක් පැහැදිලි කරන්න. ඔය තමයි අමාරුම කාර්යය. ඒ ප්‍රශ්නේ ඇහෙන්නේ නැති වෙයි කියලා හිතේ තියෙනවා. කර්මයකට වගේ මේ මමත්වය කියන එක කියන්නේ ක්‍රියාවක්. ඒක දෙයක් නෙමෙයි. මමත්වේ කියන්නේ කරන දෙයක්. ක්‍රියාවක්. හැඟීමක්. එහෙම නැතුව අපිට හොයාගන්න බැ මෙන්න මමත්වේ කියලා ඝන දෙයක්. මොනවාද ද්‍රව්‍යයක්? එහෙම නැහැ. මෙතන හැඟීමක් සහ කිරීමක් තමයි තියෙන්නේ. දැන් මොනවා හරි දෙයක් ඕනෙම දෙයක් මේ කාපට් එක මේ පැදුරක් හරි මේ ජනේලයක් හරි පුද්ගලයෙකු හරි ඇඳුමක් හරි ඕනෙම දෙයක් ඒ වගේ මමත්වේ නැහැ. මේ කොට නැගිල්ල ගත්තත් ඒක කොහෙවත් මමත්වයක් නැහැ. හැබැයි මේක මගේ මම ඉන්න තැන මටයි අයිති මට ඕන දෙයක් කරන්න පුළුවන් ඒ හැඟීම තියෙන්න පුළුවන්. ඒතර එක හැඟීමක් මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් එබඳු හැඟීමක් කාගේ හෝ හිතක ඇති වෙනවද මොනම හිතක හරි අන්න ඒ හිතට මමත්වයක් තියෙනවා මේ ගොඩනැගිල්ලට. මේක මගේ මට ඕන විදිහටයි තියෙන්නේ. මමයි හැදුවේ. හරි මමයි මේක මේ විදිහට තියන් ඉන්නේ. මට මේක වෙනස් කරන්න පුළුවන්. කාටවත් බැ. මටයි පුළුවන්. දැන් මෙහෙම හිතනවා නම් කිසියම් හිතක් ඒ හිතට මේ ගොඩනැගිල්ල පිළිබඳ මමත්වයක් තියෙනවා. හැබැයි කිසියම් හිතකට එහෙම හිතෙන්නේ නැත්නම් මේ ගොඩනැගිල්ල ගැන ඒ හිතවලට ඒ මමත්වේ නැහැ. මේ ගොඩනැගිල්ල පිළිබඳ මමත්වේ නැහැ. හැබැයි වෙන දෙයක් පිළිබඳ මමත්වේ තියෙන්න පුළුවන්. මමත්වේ එන්නේ ඔය සිතීම නිසා. සිතීමෙන් තමයි ඒ හැඟීමෙන් තමයි මමත්වේ ඇති වෙන්නේ. හැබැයි දැන් කෙනෙක් හිතන අයියෝ මට බෑනේ. මට මේක මෙහෙම වෙනස් කරගන්න ඕන. මේ වාහලේ මෙහෙම නෙමෙයි තියෙන්න ඕනේ. හැබැයි දෙහෙම මට කරගන්න බෑනේ. මේක මගේ දැනක් නෙමෙයිනේ කිව්වට කරන්නේකුත් නැහැ. එතනත් මමත්වේ තියෙනවා. දෙයට ඕනෙකමක් තියෙනවා මේක වෙනස් කරන්න. නමුත් මොන හේතුවක් හරි නිසා හිතනවා බෑ කියන. එතනත් මමත්වේ තමයි තියෙන්නේ. ඉතින් මේ මමත්වේ හැම විටම එක්කෝ එයාට හොඳයි කියලා හිතන දේවල් ඒ විදිහට තියාගන්න බලනවා. එයාට නරකයි කියලා හිතන දේවල් වෙනස් කරන්න බලනවා. මේ දෙකම එන්නේ මමත්වේ. ආ මේක මට හොඳයි. ඒ නිසා මේ දිගටම තියාගන්න. ඉතින් තව කෙනෙක් කිව්වොත් නෑ හොඳ නෑ කියලා අපි අත් එක්ක වාද කරනවා, රණ්ඩු කරනවා, තරඟ කරනවා. ඒ වගේම මේක මමත්වේ කිව්වොත් මේක හොඳ නෑ. මෙයා හොඳ නෑ. මෙහෙම හොඳ නෑ. ඒ වෙනස් කරන්න බලනවා. මමත්වේ අපිට ඉඩ දෙන්නේ නෑ. නිහඬව ඉන්න, ඔය සැනසෙල්ල ඉන්න, එයා කියන දේ කරනකල්. ලෝකයක් එක්කම අපි ඉව සටනකට දානවා, තරඟයකට දානවා, යුද්ධයකට අවතීර්ණය කරනවා අපව. එයාගේ සතුට වෙන්නේ. එයා සතුට හොයන්නේ ක්‍රම දෙකකින්. එකක් තමයි එයාට හොඳයි කියන දේ දිගටම තියාගෙන සහ එයා නරකයි කියන දේ ඇත්තර. එයාට වෙන සතුටක් ලබන්න ක්‍රමයක් නැහැ. ඒ ඔය සිතිවිලි දෙකේ එන මූලයට තමයි මමත්වේ කියන්නේ. මේ මෙහෙම වෙන්න ඕනි නැත්නම් මෙහෙම වෙන්න බෑ. මෙහෙමමයි වෙන්න ඕනි නෑ මෙහෙම නෙමෙයි අර එහෙමයි වෙන්න ඕනි. දේවිත් ඒ වෙනුවට අර අප කලින් කතා කළ සිහිබුද්ධිය හා විපස්සනාව අපට උදව් කරනවා කොහොමද වෙන්නේ කියලා බලන්න. මෙහෙමමයි වෙන්න ඕනි හරි නෑ මෙහෙමනේ මේ අරෙමයි වෙන්න ඕනි කියා කීම වෙනුවට මේ වෙන්නේ කොහොමද කියලා බලන්න. කොහොමද වෙන්නේ? සහ ඇයි මෙහෙම හිතෙන්නේ? මෙහෙම හිතෙන්නේ ඇයි? දැන් මෙහෙමමයි වෙන්න ඕනි කියලා හිතෙන්නේ. ඉතින් මමත්වයේ පිළිබඳ මමත්වයේ අතහැරීමට කලින් මමත්වයේ ඇති වෙන හැටි සහ වැඩ කරන හැටි අප හඳුනා ගන්න ඕනේ. මේ මමත්වයේ දැකීමෙන්ම නැති වෙන දෙයක්. නොදක මමත්වයක් නැති කරන්න බෑ. මමත්වයේ දකින්නවා කියන්නේ මේ ක්‍රියාකාරීත්වයේ දැකීම. ඉතින් ඇයි මෙයා මේ දෙයක් මේ විදිහට තියා ගන්න හරි වෙනස් කරන්න හරි හදන්නේ? ඇයි හදන්නේ? එහෙම හදන්නේ එයාට එතන විතරයි සතුට තියෙන්නේ. වෙන එයාට සතුට වෙන්න ක්‍රමයක් නැහැ මමත්වයට. එයා දන්නේ නැහැ වෙන සතුට වෙන්න ක්‍රමයක්. එයා ඉන්නේ හරි අසහනෙක. මමත්වයේ හැම විටම ඉන්නේ ලොකු ආතතියක හා අසහනෙක. එයාට නිවි සැනසිල්ලේ කූල් ඩවුන් වෙලා ඉන්න පුළුවන් දෙයක් කෙනෙක් නෙමුනේ මමත්වයේ කියන්නේ. හැම විටම ඉන්නේ නිකන් වැකියුම් එකක වගේ. කැරිට්ටේක වගේ ඉන්නේ. ශූන්‍ය නෑ මමත්වයේ වික්තේකින්. කොයි වෙලේ හරි ඇදලා ගන්න බලන්නේ. කොහෙන් හරි යමක් ඇදලා ගන්න. මේ ඇදලා ගත්තාම ඇතර හරි කියලා. පිරුණා කියලා හිතනවා. එයාට මොන හරි යමක් අයිති කරගන්න ලැබුණාම, එයාට ඕන විදිහට කෙනෙක්ව පාලනය කරන්න ලැබුණාම, එයා හිතනවා හරි. එයාට ලොකු දෙයක්. ඊට වැඩි දෙයක් නැහැ මමත්වයට. කවුරු හරි කිව්වොත් එහෙනම් මම ඔයා කියන විදිහටයි ඉන්නේ. ඒ කියන විදිහටමයි ඉන්නේ. ඔයයි කියන එපා කියපු දේවල් මම දැන් කරන්නේ. ඔබ කරන්න කියපු දේවල් කරනවා. දැන් මේ විදිහටම කෙනෙකු කවුරු හරි කිව්වොත් ඊට එහා සතුටක් නෑ මමත්වේ. ඊට එහා යාට ආඩම්බරයක් නෑ. ඒක තමයි ලොකුම ආඩම්බරය. ලොකුම සතුට. ඒ වගේම ලොකුම දුකත් එතන තියෙනවා. එහෙම කවුරුවත් ඉන්නේ නැත්නම් එයාට ඊට වැඩිය දුකක් නෑ. ඉතින් මෙයා දුකයි දුක නැති කරන්නයි සැප හොයන්නයි මමත්වයේ දන්න එකම ක්‍රමේ Tamanට ඕනේ විදියට දේවල් තියාගන්නයි පාලනය කරන්නයි යන්නේ. ඒ තමයි මමත්වයේ දන්න එකම ක්‍රමිතිය හරි පුංචි ළමයෙක් වගේ. ඉතින් පුංචි ළමයෙකුත් ওই විදියට පුංචිම ළමයෙකුටත් ওই විදිය තමයි යාට තියෙන සතුට. එයා කියන විදියට අම්මා ඉන්නවනම් ඊට වැඩිය දෙයක් නෑ. හැබැයි එයා කියන විදියට නැත්තම් අම්මා යාට ඊට වැඩිය දුකකුත් නෑ. මේක හරි බොළඳයි. මමත්වයේ හරීම බොළඳයි. එයා පෙන්වන්න හදන්නේ එයා වීරයෙක් වගේ. නමුත් ඇත්තටම මමත්වයේ හරීම බොළඳයි ළමයෙක්. ඒ නිසා තමයි හැම වෙලෙම බයෙන් ඉන්නේ. යම් පමණකට මමත්වයේ කියනවා ඒ තරමට බය තියෙනවා. ඉතින් මේ මමත්වයේ තියෙන හරසුන් බව, මෙයාගේ තියෙන බොළඳ චින්තනයේ බොළඳ දර්ශනයේ තේරුම් ගැනීම තුළින් මමත්වයේ කියන්නේ පඹයෙක් කියන එක තේරෙනවා. එයා යක්ෙක් වීරයෙක් නොවේ පඹයෙක් වගේ. මෙහෙම හිතන්නේම මේ බොළඳ බව නිසා. ඉතින් ඒ වෙනුවට අපිට පුළුවන් නම් සිතීම වෙනස් කරගන්න. يعني මට ඕනේ විදිහට ඉන්න නෙමෙයි, අනිත් කෙනාට හොඳ මොකක්ද? එයාට හොඳ මොකක්ද? ඒ දිහා බලලා අපිට පුළුවන් නම් එයාට උපදෙස් දෙන්න. ඔයා මෙහෙම කළොත් ඔයාට හොඳයි. ඔයා මේ දේවල් නොකර හිටියොත් ඔයාට හොඳයි. ඒතර එහෙ දැන් මමත් වෙන්නේ නැහැ කියලා කෙනෙක් කරබාගෙන ඉන්නේ නැහැ. එයා හරිතට උදව්. හැබැයි ඒ උදව් කරන්නේ තමන්ට ගැළපෙන නිසා නෙමෙයි, තමන්ගේ හිතට ඕන නිසා නෙමෙයි, එයාගේ පැත්තෙන් බලන. එහෙම ඒ කරන දේ තමයි ඇත්තටම උදව්. මමත්වයේ තියෙනකල් උදව් කරන්න බෑ අපිට. එයා එතකල් කරන්නේ එයාට උදව් කරගන්න. කනුට උදව් කරන එක නෙමෙයි. හැබැයි අනිත් අය හැංගිලා තමන්ට උදව් කරගන්න. අනිත් අය භාවිතා කරනවා, පාවිච්චි කරනවා, යූස් කරනවා තමන්ගේ ප්‍රයෝජනය සඳහා. මේක දකින්න මෙතන. අපි කරන ක්‍රියා, කතා කරන වචන ඇතුළේ බලන්න මේක ඇතුළේ මෙයා ඉන්නේ නැහැ. ඉතින් එයා ප්‍රයෝජනේ ගන්න හදන හැටි බලන්න. වචනයක් ගන්න මෙයා ඉන්නේ. ඉඳලා එයාගේ වැඩේ කරගන්න බලන්න. ඒක දකින්න. ඒ දකින්න තරමට අපි සියුම් සිහියක් ඇති කරගන්න ඕනේ. අපි ක්‍රියා ඇතුළෙත් එයයි. මොන දේ කරන්න ගියත් එයා බලනවා එයාගේ වැඩේ තේහරා කරගන්න. භාවනා වෙන්නේ, වාසිල් රකින්න ගියත්, දන් දෙන්න ගියත්, වෙන පින්කමක් කරන්න ගියත්, සමාජ සේවය කරන්න ගියත් මේ හැමතැනකම. ඉතින් එතනින් තමයි ප්‍රශ්න පටන් ගන්න. අපි හිත නරක් කරගන්නේ, පින් කරන්න ගිහිල්ලා පව් කරගන්නේ, මේ ඔක්කොම වෙන්නේ අර අරයමතු. ඉතින් මමත්වයේ අත්හරින්න නම් එයාව දකින්න. එයාව දකින්නේ සිතිවිලි ක්‍රියා තුලින් තමයි. දැකලා ක්‍රියාවනේ මේ අත්හරින්න ඕනේ. මමත්වයේ අත්හරින්න. එයාව පැත්තකින් තියන්න. ඔයාට පැත්තකට එයා පැත්තකට කළාම අපිට පුළුවන් ඒ වෙලාවට වඩාත්ම සුදුසුම ගැළපෙනම ප්‍රඥාවන්තම දේ මොකද්ද කියලා බලලා ඒ දේ කරන්න. ඒක මුකුත් නැත්නම් නිහඬව සිටීම නම් ප්‍රඥාවන්ත නිහඬව ඉන්නත් පුළුවන්. ඒ අත්තරින්ද තියෙන ওই ක්‍රම දෙක, එකක් තමයි න්‍යාව දකින්න එක. දෙවෙනි කාරණේ යාව පාවිච්චි නොකර සිටීම. අපේ වැඩවලට යාව පාවිච්චි නොකර ඉන්න එක. එයාටම තේරෙන්න අරිනවා එයා කඹියෙක් බව. එයා අවලංගු කාසියක් බව. එයාගෙන් කිසිම වැඩක් නෑ. මොනම ගන්දෙනුවක්වත් එයාගෙන් කරන්න බෑ. අවලංගු කාසියක මොකද්ද කරන්න පුළුවන් කරන්න දෙන්නේ. ඒක එයාටම තේරෙන්න. ඒ බලහත්කාරයෙන් මමත් තේ නැති කරන්න බෑ. අවබෝධයෙන්ම තමයි. දකින්න අමාරුම දේ තමයි මමත්වය. සිහියෙන් නෙවෙයි හැම දෙයක්ම දකින්න. තරහ දකින්න ලේසි. තරහ හරි රළුයි තරහ එන බව දකින්න හරි ලේසි. බය වෙන බව දකින්නත් ලේසි. ඒත් සිහිය ඕනේ. බය වුණාම දකින්නත් සිහිය ඕනේ. නමුත් ඉතින් දකින්න ලේසි. කෑදරකමක් පෙරේතකමක් ඇති වෙනකොටත් දකින්න ලේසි. සිහිය තිබ්බොත් තමයි ඒත් දකින්න පුළුවන්. දකින්න අමාරුම දේ තමයි මමත්වේ. මෙච්චරට සියුම්. ඒ කියන්නේ අදෘශ්‍යමාන වගේ. පාරදෘශ්‍ය වගේ. එහෙම දෙයක් දකින්න ලේසි නෑ. සියුම් සිහියක් තියෙන්න. හැබැයි මේ නිකම්ම මමත්වේ දකින්න බෑ. එයා ওই පැත්තකටලා ඉන්නවා. එයා එහෙම බලන්න බෑ. ක්‍රියාවක් කරාමයි මමත්වේ මතුවෙන්නේ. ඒක ක්‍රියාවලින්ම තමයි මමත්වේ හඳුනාගන්න ඕනේ. විශේෂයෙන් ඔය මේ අභියෝගවල අභියෝගයක් නැති තැනක මමත්වය ඔහි ඉන්නවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. එයා නිදාගෙන ඉන්නවා. අර මමත්වයට අභියෝගයක් ආවම තමයි අර සර්පයෙකුට තට්ටු කරා වගේ ඔළුව උස්සලා ගන්නෙ. එහෙම නැත්නම් ඔළුව හංගගෙන ඉන්නේ. මමත්වය හැම වෙලෙම හැංගිලා ඉන්නේ. ඔළුව හංගගෙන ඉන්නේ සර්පයෙක් වගේ. එයා කැමති නැහැ ගුටි ගන්න. ඒ කියන්නේ යා පුළුව බින්නසන්ටි පළවෙනි පාරින් එයානේ නැති වෙන්නේ. සවාලිකේ දෙහි තට්ටු කරාට කමක් නැහැ. ඇඟිලා ඉන්නවා. ඉතින් අපි තරහත් එක්ක සටන් කරනවා. තරහ නැති කරන්න බයත් එක්ක සටන් කරනවා. බය නැති කරන්න. කෑදරකම එක්ක සටන් කරනවා. කෑදරකම නැති කරන්න. ඒව වලිගේ. වලිගෙට ගුටි කැන්දරලා අලුව හංගගෙන ඉන්නවා. ඉතින් මේවත් එක්ක සත්න ටිකක් අත්හැරලා මේ මෙයා ඔළුව උස්සනකල් බලන් ඉන්නවා. ඔළුව උස්සපු වෙලාවක් හොයාගන්නවා. ඔයක මේ යෝගීවරයෙකු එතුමා බොහොම අල්පේච්ඡ ජීවිතයක්. කියන්නේ කිසිම දෙයක් නැහැ. කිසිම කෙනෙකුත් නැහැ. කෝලෙක් හැදුවෙත් නැහැ. තැනක හිටියෙත් නැහැ. ඔය දෙන දෙයක් කාලා තැනින් තැනට ගියා. තමන්ගේ කියලා තැනකුත් එහෙම හදාගත්තේ නැහැ. තමන්ගේ කියලා පිරිසකුත් නැහැ. මේ කිසි කෙනෙකු සමග වාදිකුත් නැහැ. ඒ නිසා තරංගේකුත් නැහැ. එම ලොකුවට මේ දෙන දේවල් බාරගත්තෙත් නෑ. ඔය වලට පරිගින්නම් කන් හම්බෙන දෙයකින් සෑහීමකටපත් වුණා. දැන් මෙහෙම හිටියා. ඉතින් මේ සාමාන්‍යයෙන් මේ පූජකවරු යෝගීවරු ඊට වැඩිය වෙනස් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මියා මෙතුමා කෙරේ ලොකු ගෞරවයක් අනිත් අයගෙන් ඇති වුණා. යණයන් තර ගෞරව කළා. මෙතුමියාට ප්‍රශ්නකුත් නෑ, තරඟකුත් නෑ. රැස් කරන අය අතර රැස් නොකරන කෙනෙකුට මොකද්ද තියෙන තරඟේ? අභියෝගයකුත් නැහැ. අනිත් අය රැස් කරනවා, මොනවා හරි ගෝලිය රැස් කරනවා, ප්‍රශංසාව රැස් කරනවා, කීර්තිය රැස් කරනවා, සමහරට ධනෙ රැස් කරනවා වෙන්න පුළුවන්. ඉඩම් එකතු කරන මොනවා හරි. දැන් මේ තුමා කිසි දෙයක් රැස් කරේ නැහැ. ඉතින් තරඟේකුත් නැහැ. ඉතින් මෙහෙම ඉන්නකොට මෙතුමා තවත් තැනකට ගියාම එතන ඉන්න අය, එතන ඉන්න කෙනෙකු ඇහුවා මෙතුමාගේ මේ ඔබතුමාට මොනවද ඕනේ? මොනවද ඕනේ කියලා අපි කියමු. ඔබතුමාට ධනිය වුණද, ඉඩම් මේ මොනවා හරි පූජා පිටමක් පූජා කරන්නද, ආරාමයක් හදලා දෙන්නද, වෙන හොඳ ඇඳුම් දෙන්නද? මේකේ කැහුවා ඉතින් අක්කො කිසි දෙයක් මට ඕනේ නැහැ. ඔබතුමාට ගෝලෙකුත් නැහැ නේ, ගෝල් ඒත් එපා. ඉතින් අනිත් එක කොහොම නෙමේ, අනිත් ගුරුවරු නම් ඒ අයට මොකක්ද දේවල් ඕනේ ඉල්ලනවා, ඉල්ලුවේ නැතත් දෙන්න ඇහුවාම නිශ්ශබ්දව පිළිගන්නවා. ඉතින් ඔබතුමා එහෙම නෙමෙයි එහෙම කිව්වා. මෙතුමා ඒකටත් නිහඬ වෙලා හිටියේ. ඒ අතර එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ ඔබතුමා වගේම කෙනෙක් ඉන්නවා. එයා කිසිම දෙයක් ඉල්ලන්නෙත් නැහැ, දුන්නට ගන්නෙත් නැහැ, ඔබතුමා වගේමයි කියලා කිව්වා. අන්න ඒක ඇහුණාට පස්සේ මෙතුමාට කියුණා එහෙම ඉන්න බෑ කව. එහෙම ඉන්නේ මං විතරයි කියලා. ඉතින් තාර මමත්තේ මමත්තේට වැදුනේ එතනින්. දැන් කවුරුවත් එහෙම නැහැ කියන කල් අනිත් හැමෝම ඊට වැඩිය වෙනස්, ඊට වැඩිය ලාමකයි ආසාවන් පස්සේ යනවා කියන කල් මෙයාට ප්‍රශ්නයක් නැහැ. තරඟයක් නැහැනේ. දැන් පළවෙනි වතාවට මෙයාට තරඟකාරී මුණ ගැහෙන. ඒ තරඟකරුවෙක් මුණ ගැහෙන තුරු තමන් තරඟයක ඉන්නේ බව දන්නේ නැහැ. ඒකට තරඟකරුවෙක්ම මුණ ගැහෙන්න ඕන. ඒ මුණ ගැහුනහම තමයි අන්න මමත්වයේ තියෙන බව තේරෙන්නේ. ඉතින් එහෙම අභියෝගයක් නැති තැනක මෙයාව අඳුරගන්න බැහැ මමත්වයේ. නිසා අභියෝග තියෙන තැන් වලට තමන්ව දාන්න. ඒ වගේම පලා යන්න එපා දාලා බලන්න මෙයා හැරිලා ඉන්නේ නැහැ. කොයි වගේ තැනකදීද අවදි වෙන්නේ කියලා බලන්න මමත්වයේ හැරිලා පිඹගෙන ඉන්නේ සර්පෙක් පෙනී තුප්පනවා. හොඳයි හිතවතුනි, මේ උගත ප්‍රශ්න ඇහුවා අහන්නම හිතෙන අහන්න සිදුවෙන මාතෘකාවක් ගැන තමයි අද හෝදා වැඩසටහනේ භාවනාව කළේ, ඒ දේශනේ කළේ. ප්‍රශ්නයයි විසඳුමයි දෙකම අපේ ඇතේ තියෙන බව පැහැදිලි වුණා නම් ඒ හොඳටම ඇති. එතකොට අපි ප්‍රශ්නේ එක්ක ජීවත් වෙනවද, විසඳා ගන්නවද, තීරණය කරගන්න පුළුවනි. ඒ තීරණය ගත් කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. විසඳීමේ මාර්ගය තියෙන්නේ විසඳා ගන්නවා කියන තීරණය ගත් කෙනාට. ඒ තීරණය ගත්තේ නැත්නම් කවුරු හරි එතන මාර්ගයක් නැහැ. ඉතින් මේ අපි දුර ගමනක් යන අය මේ පාරේ මාර්ගයේ කොතෙක් දුර ආවද, දැන් කොතනද ඉන්නේ, තව කොපමණ දුර යන්න තියෙනවද, ඒ ගැන අපිට දැනගන්න මැනගන්න අවශ්‍ය නැහැ. ඊළඟ පියවර අපි නොපසුබට ඉදිරියට තියමු. ඒ තමයි වැදගත්. පියවරින් පියවර යන ගමන එක තැනකවත් පදිංචි වෙන්න ලගින්න නෙමෙයි, කෙලවරටම යන්න. ඒ යන්න අවශ්‍ය ධෛර්යය සහ මාර්ගෝපදේශය තමයි මෙබඳු වැඩසටහන් වලින් අපට ලැබෙන්නේ. ඉතින් එයින් කිසියම් ප්‍රයෝජනයක් ගන්න අපි අදිෂ්ඨාන කරගනිමු. ප්‍රයෝජනයක් වේවා කියා ප්‍රාර්ථනා කිරීම නොවේ, අපි ප්‍රයෝජනයක් ගනිමු කියන අදිෂ්ඨානය ගනිමු. මෙතන ඉන්න අපට කීප දෙනත්, මෙතන නැතිව ඈතින් සිට සම්බන්ධ වෙන සියලුම දෙනත්,